සංසුන් සිතක සතුට සැහැල්ලුව සිසිලස සැනසිල්ල සෑම දිනාටම ලැබෙන සුබ සන්දේවක් නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ අපි හැම දිනාම මේ පිරිනමන්නේ භාවනාවට ලැබි භාවනා කරන්නට අපේක්ෂා කරන ඔබ සැමටම කල්‍යාණ මිත්‍ර අත්වලක් සතිපතා පැවැත්වීමට සැලසුම් කර තිබෙන භාවනා පුහුණු සැසිමාලාවේ මංගල වැඩසටහනට සහ සම්බන්ධ වන කල්‍යාණ මිත්‍ර සෑම දෙනාම නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය ආදරයෙන් පිළිගන්නවා. මෙතන මේ වැඩසටහනට සම්බන්ධව සිටිනවා කලක් භාවනා කරමින් මේ සිත නිවෙන මගෙහි ගමන් කරන මිත්‍ර පිරිසක් ඒ වගේම මේ ගමනේ යන්නට අදහස් කරගෙන සිටි කල්‍යාණ මිත්‍ර පිරිසකුත් ඒ වගේම තව පිරිසකට අද මේ වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙන්නට හැකියාවක් නැහැ. මොකද දැනගන්ට ලැබුණු ආකාරයට අන්තර්ජාලයේ Zoom තාක්ෂණයට දරාගන්ට පුළුවන් සීමාව ඉක්මවා අයිදුම්පත් ලැබිලා තියෙනවා. ඒ නිසා කල්‍යාණ මිත්‍රවරුනි, මේ කාරණයත් සිහි තබාගන්ට බොහෝ කල්‍යාණ මිත්‍රයන් මේ වැඩසටහනට එකතු වෙන්නට බලාගෙන සිටි අත්හැරියා ඔබට ඒ අවස්ථාව දෙන්නට තමන්ගේ අවස්ථාව පරිත්‍යාග කළා. ඒ නිසා ඒ හැම කල්‍යාණ මිත්‍රයෙකු ගැනම කෘතවේදීත්වය හිතේ දරාගෙන අපි මේ වැඩසටහන ආරම්භ කරමු. අපි මේ ගෙවන්නේ බොහොම දුෂ්කර කාලයක්. අපි පිළිගන්න කැමති වුණත් නැතත් ඒ තමා ඇත්ත. විවිධ හේතු නිසා හිරවුණු කායික මානසික ස්වභාවය, සමාජීය ස්වභාවය, නිදහස අඩුණු අහිමි වුණු, ඒ වගේම පුරුදු ජීවන රටාවෙන් බැහැර වෙන්නට සිදුණු අනපේක්ෂිත වකවානුවක තමයි අපි කවුරුත් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසාම විවිධ අපහසුතාවලට, සමාජීය අපහසුතා, ආර්ථික අපහසුතා සහ කායික මානසික අපහසුතා පෝලිමකට අපට මුහුණ පාන්නට වෙලා තිබෙනවා. ඉතින් ඒ සියලු බාධක හමුවේ අපට කිසියම් පිහිටක් තිබෙනවා නම් කිසියම් සරණක් තිබෙනවා නම් ඒ හදාගත්ත හිත පමණයි කියන තීරණයට පැමිණි ඔබ අප තමා අද මේ එකට මුණ ගැහෙන්නේ. භාවනා මධ්‍යස්ථානයට පැමිණ නේවාසිකව සිටිමින් ක්‍රමානුකූලව මේ හිත හදාගන්න වැඩපිළිවෙලේ යෙදෙන්නට ඇරයුම් කළ පිරිසක් සිටිනවා. හැබැයි මේ හේතු නිසා ඒ අපහසුයි. ඒ වගේම අපි කාලෙකට ඉහතදී සතිපතා භාවනා වැඩසටහන් කළා. සමහර විට ඔබ රැකියාවට යන්න කලින් උදේ මේ වැඩසටහන්ට එකතු වුණා. සමහර වැඩසටහන් තිබුණා සවස. රැකියාව අවසාන වී ආපහු ගෙදරට යන්නට කලින් ඒ වැඩසටහන් වලට ඇවිත් ඒ පැයක පමණ කාලයක් භාවනාවත් එක්ක එකතු වුණා. ඉතින් එයින් ජීවිතයට ලද පන්නරය, ජීවිතයට ලද ශක්තිය පිළිබඳ ලොකු අත්දැකීමක් ඇත්තන්ට තිබෙනවා. ඉතින් ඒ හැම දෙනාගේම ආධ්‍යාත්මික ඉලක්ක සපුරා ගන්නට මේ අපි පාතබන්නේ එනිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ පිරිනමන කල්‍යාණ මිත්‍ර අවකාශයට. මේ එක්තරා විදිහකට භාවනා කුටියක් කිවත් කමක් නැහැ. අපි කොහේ හිටියත් කායිකව මේ කල්‍යාණ මිත්‍ර හෝරාවේදී අපි හැමෝම ඉන්නේ එකම එක කල්‍යාණ මිත්‍ර අවකාශයක. එය අපිට ලොකු ශක්තියක් වෙනවා මේ මගෙහි යන්නට. කල්‍යාණ මිත්‍රවරුනි, භවනාව බොහොම පැරණි ක්‍රමවේදයක්, තාක්ෂණයක්, විද්‍යාවක් හා කලාවක්. විවිධ චිත්ත අභ්‍යාස කවදත් ලෝකේ තිබුණා. බුදුදහම ලෝකයට එන්නට පෙරත් එමෙන්ම බුදුදහම පැමිණි අවදියේ ඉන් පසුව විවිධ චිත්ත අභ්‍යාස, මේ හිත පිළිබඳ කරන ව්‍යායාම, ඉතාම ගැඹුරු ව්‍යායාම තිබුණා, අදත් තිබෙනවා. දැන් මේ සියලුම චිත්ත ව්‍යායාම, චිත්ත අභ්‍යාස අතර බෞද්ධ භාවනාව වෙනම ගමනක් යනවා. නමුත් අර චිත්ත අභ්‍යාස සහ අපේ බෞද්ධ භාවනාව මේ අංශ දෙකම යම් යම් සීමාවන් ඇතුලේ සමාන්තර රේඛාවක ගමන් කරනවා. හරියට ගඟක ඉවුරු දෙකක් වගේ. ඉතින් එම නිසා ඕනෑම චිත්ත ව්‍යායාමයකින් ලැබෙන කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව, හිතේ සතුට, කායික නිරෝගී බව මතකයේ වර්ධනය, අවධානයේ තීව්‍ර බව යමක් හොඳින් වටහා ගන්නට පුළුවන් හැකියාව ආදී පොදු සාධක භවනාවෙනුත්, ඒ වගේම ඕනෑම චිත්ත අභ්‍යාසයකින්
මෙතන තියෙන්නේ මේක ක්ලික් කරලා.
කල්‍යාණ මිත්‍රවරුනි, හැබැයි බෞද්ධ භාවනාව ඊට එහා බොහොම දුර ගමනක් යනවා. හැබැයි බෞද්ධ භාවනාව ඇතුලේ අපි කාටත් එදිනෙදා ජීවිතේ බොහොම සරලව අත්දකින්නට පිළිවන් ප්‍රතිඵල බොහෝමයක් තිබෙනවා. අර මුලින් කී කායික සැහැල්ලුව, කායික නිරෝගී බව, මානසික සැහැල්ලුව, මානසික නිරෝගී බව, ඒ වගේම බුද්ධිමය සංවර්ධනය, මතකයේ අවධානයේ වින්දනයේ, රස වින්දනයේ තියුණු බව, ආවේග පාලනය කරගන්න පුළුවන් කාරණය, මේ ආදී වශයෙන් බොහෝම එදිනදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙන කාටත් අත්දකින්නට පුළුවන් වරප්‍රසාද නැතිනම් ප්‍රතිඵල රාශියක් භවනාවෙන් ලැබෙනවා. ඉතින් ඒ හරහා යන ගමනකටයි බෞද්ධ ආධ්‍යාත්මික මාර්ගය කියන්නේ. මේවා හරහා යන්නේ යන විට මේ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් කාටත් නෙලා ගන්නට ලැබෙනවා. හැබැයි මේ කිසිවක් නොවේයි අපේ සැබෑ පරමාර්ථය, සැබෑ ඉලක්කය. දැන් මේ පසුබිම මත අපේ වැඩසටහනට අවතීර්ණේ වුණොත් මේ ලෝකේ චිත්ත අභ්‍යාස නැතිනම් අපි භාවනා කියමු වර්ග තුනක් තිබෙනවා. මූලික වශයෙන් පළවෙනි වර්ගයේ තමයි මේ බාහිර ලෝකයේ තිබෙන කිසියම් කාරණයකට අවධානය යොමු කර බාහිර ලෝකයේ තියෙන සබ්දයක් වෙන්න පුළුවන්, රූපයක්, වර්ණයක්, හැඩයක්, සුවඳක්, මේ කිසියම් තෝරාගත් නිශ්චිත අරමුණක් සමග ජීවත් වීම, ඒ කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කර නැවත 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 සිත පුහුණු කරනවා ඒ තෝරාගත් බාහිර අරමුණ සමග පමණක් ජීවත් වෙන්න සිතින්. මේ එක චිත්ත අභ්‍යාසයක්. දෙවෙනි වර්ගයේ තමයි එක සිතිවිල්ලක් තෝරාගෙන, දැන් බාහිර ලෝකේ නෙමෙයි හිතේ තිබෙන එක සිතිවිල්ලක් සමහර විට තමන්ට රුචි ප්‍රසන්න සිතිවිල්ලක් තෝරාගෙන ඒ සිතිවිල්ල මත සිත පවත්වාගෙන යනවා. මේ තමයි දෙවෙනි වර්ගයේ චිත්ත අභ්‍යාස. දැන් භාවනාව මේ දෙකටම වැඩිය වෙනස්. බෞද්ධ භාවනා මාර්ගය පටන් ගන්නේ තමන්ගෙන්. ඒක භාවනා කරන්නේ අපි ගැන. මේ පුංචි සිතිවිල්ලක් ගැන නෙවෙයි. බාහිර ලෝකයේ පේන, ඇහෙන, දැනෙන, විඳින අරමුණක් ගැනත් නෙවෙයි. සමස්ත පුද්ගලයාම තමා බෞද්ධ භාවනාවේ භාවනා අරමුණ. ඔබ තමා ඔබේ කමටහන. ඔබ භාවනා කරන්නේ ඔබ ගැන. මා භාවනා කරන්නේ මා ගැන. මගේ පුංචි සිතිවිල්ලක්, පුංචි අංශුවක්, පුංචි කොටසක් ගැන නොවේ, සමස්ත පුද්ගලයා ගැනම. මේ තමන් පිළිබඳ අවදිමත් බවක්, තමන් පිළිබඳ දැනුවත් බවක්, තමන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි භාවනාවේ මූලිකම අරමුණ. මම කවුද කියන දාර්ශනික ප්‍රශ්නෙට දාර්ශනික පිළිතුරු සෙවීම නොවේ. හැබැයි මෙතන මොකද්ද වෙන්නේ? මම මෙහෙම ඉන්නේ ඇයි? මට මෙහෙම වෙන්නේ ඇයි? මට අරහෙම නොවෙන්නේ ඇයි? මේ විදිහට අපි ගැනම සොයමින්, අප ගැනම හදාරමින්, අපවම ගවේෂණය කරමින් අප තුල සැඟව තිබෙන ඒ ආධ්‍යාත්මික රහස අනාවරණය කරගන්නවා. මේ විශ්වයේ රහසක් තිබෙනවා නම්, ගුප්ත වූ යමක් තිබෙනවා නම්, ඒ නොදන්නාකම නිසා නම් අපි අපහසුතාවලට පත් වෙන්නේ, සිතින් විඳවන්නේ, සිතින් දැවෙන්නේ, සිතින් ශෝක කරන්නේ, සිතින් කලබලයට පත් වෙන්නේ, බියට පත් වෙන්නේ, කිපෙන්නේ කල්යාණ මිත්‍රවරුනි, ඒ ගුප්ත වූ රහස තිබෙන්නේ මේ විශ්වයේ ඈත කොහෙවත් නොවේ. ඈත තරුවක මහ මුහුදේ ගැඹුරු පතුලක, එහෙම නැතිනම් හිමාලි කන්ද උඩ, ඒ කොහෙවත් නොවේ. ඒ තියෙන්නේ අපි තුලයි. ඉතින් ඒ නිසා මේ අපිට අපිව තේරුම් ගන්නට, අපිට අපේ හිත තේරුම් ගන්නට, අපිට අපේ හැසිරීම තේරුම් ගන්නට භාවනාව කැඩපතක් වෙනවා. භාවනාව කියන දර්පණයෙන් කැඩපතින් අපි දිහා බලනවා. අන්නේ බලන්න ලබන පුහුණුවකටයි භාවනාව කියන්නේ. මෙතනදී භාවනාව විශාල පරාසයක විහිදෙන විෂයක්. එය අපි කවුරුත් දන්නවා. අපි ඒ විෂය භාවනාව මහා සාගරය වගේ නම් අපි වෙරළේ ඉඳගෙන ඒ සාගරය ස්පර්ශ කරනවා. හැබැයි වෙරළේ ඉඳගෙනත් අපි ස්පර්ශ කරන්නේ මහා සාගරයේම තමා. අඩුවක් නැහැ. හැබැයි පියවරින් පියවර කෙනෙකුට ගැඹුරට යන්න පුළුවන්. රළ බින්දෙනවා, රළ නැගෙනවා, රළ හැප්පෙනවා, රළ පෙරලෙනවා වෙරළෙදී. නමුත් ගැඹුරු සාගරය නිශ්චලයි. ඒ නිසයි මේ වැඩසටහනට නිවෙන සිත කියා නම් කර තිබෙන්නේ. සිත ඍතුවම අපිට දර්ශනය වෙන දෙයක් නොවෙයි. පේන්න තියෙන දෙයක්වත් නොවෙයි. කෙලින්ම මේ ඇස් දෙකට හිත පේන්නේ නැහැ. ඇස් දෙකට නොපෙනෙන බොහෝ දේ තියෙනවා. පේන්නේ බොහොම ටිකයි. ඒ නොපෙනෙන දේවල් අතර අපේම හිතත් එක ප්‍රධාන දෙයක්. අපි කවුරුවත් අපේම දෙනෙතින් අපේම හිත දැකලා නැහැ. ඇස් දෙකෙන් බලන්ට බැරි බොහෝ දේවල් පෙන්නන උපක්‍රම සහ උපකරණ තිබෙනවා. ඇස් දෙකට පේන්නේ නැති තරම් කුඩා ජීවීන් අංශු විශාල කරලා අපේ ඇහැට පේන ප්‍රමාණයට විශාල කරලා පෙන්නන අන්වීක්ෂ තිබෙනවා. ඒ වගේම ඇහැට පේන්නේ නැති තරම් ඈතක තිබෙන දේවල් ලං කරලා පෙන්නන දුරේක්ෂක් තිබෙනවා. නමුත් තවම කිසිම අන්වීක්ෂයක්වත් දුරේක්ෂයක්වත් සමත් වී නැහැ. කෙනෙකුට තමන්ගේ හිත තමන්ගේම ඇස් දෙකට පෙන්වන්න. ඉතින් මේ තමා ගැටලුව, මේ තමා අභියෝගය. අපි හැම දෙයක්ම දකිනවා අපේ හිත නොදැක. ඉතින් හිත නොදැක මොනවා දැක්කත් ගැටලු ප්‍රශ්න. එනිසා මුලින්ම අවශ්‍යයි හිත දකින්නට, හිත මනස දකින්නට අවශ්‍යයි. කොහොමද හිත දකින්නේ? අපිට අපේ ඇස් දෙක උදව් කරන්නෙත් නැතිනම්, තාක්ෂණයේ උදව් කරන්නෙත් නැතිනම් අපි අසරණයි නේද? කාටද පුළුවන් අපි ළඟට ඇවිල්ලා මෙන්න ඔබේ හිත කියා යමක් පෙන්වලා දෙන්න? කවුරුවත් එන්නේ නැහැ, කාටවත් බෑ. හැබැයි අපි අසරණත් නැහැ, අනාතත් නැහැ. මක් නිසාද? මේ ඇහැට නොපෙනෙන හිත දකින්නට බොහෝම ලස්සන, ඒ වගේම කාර්යක්ෂම උපකරණයක් අපි තුලම තිබෙන බව දහම අපිට කියනවා. ඒ හැකියාව අපි තුලම තියෙනවා. ඒ හැකියාව මතු කරගත්තොත් වර්තමාන හිත දකින්න පුළුවන්. මේ වෙලාවේ හිතෙන්නේ මොනවද? මේ වෙලාවේ හිත කුමක්ද කරන්නේ? මේ වෙලාවේ හිතේ තත්ත්වය මොකද්ද? හිත කොයි විදිහේ ස්වභාවයෙන් යුක්තද කියා. හිත දැක්කොත් පමණයි හිත හදාගන්න පුළුවන්නේ, වඩා ගන්න පුළුවන්නේ, නිවා ගන්න පුළුවන්නේ. හිත නොදැක මේ මාර්ගයේ යන්නට බැහැ. දැන් ඒ හැකියාව, හිත දකින හැකියාව මතු කරගන්නට අපිට තව උපකාර අවශ්‍යයි. එකපාරටම කීවට මට මගේ හිත බලන්න ඕනේ. එහෙම කිව්වට හිත පේන්නේ නැහැ. ඉතින් මෙතන වක්‍රව අපි අපේ හිත දකින්නට ආධාරකයක් පාවිච්චි කරනවා. ඒ ආධාරකය තමා හුස්ම. හුස්ම කොහොමද අපිට අපේ හිත බලන්න උදව් කරන්නේ? මේ පිළිබඳ දීර්ඝ විස්තර අපි ඉදිරි වැඩසටහන්වලදී පියවරෙන් පියවරට කතා කරමු. හුස්ම කියන්නේ එක්තරා විදිහකට හිත අවුල් කරපු දෙයක්. මේ හුස්ම අවුල් වෙලා තිබෙනවා හිත නිසා. හුස්මට නිදහසේ එන්න යන්න බැරි වෙලා තියෙනවා හිතේ තියෙන ආකූල ව්‍යාකූල බව නිසා හැම දෙයකම අනින හිත අපි දන්නේ නැතුව අපේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියටත් මැදිහත් වෙලා තිබෙනවා. ඒ නිසා හුස්ම ස්වභාවික නෑ. අපි හිතුවට හුස්ම ස්වභාවිකයි කියා හිත විසින් අස්වාභාවික කරනු ලැබූ ආශ්වාස ප්‍රශ්වාසයි ඇතුල් වෙන්නේ අපි තුලට අපෙන් පිටව යන්නේ. ඒ අස්වාභාවික හුස්ම නිසා අපිට අත් විඳින්නට වෙන අනිටු විපාක තිබෙනවා. ඒවත් අපි අත්දකිනවා. දැන් උදාහරණයක් විදිහට මේ අර මැදිහත් වීමට උදාහරණයක් විදිහට බලන්න මේ අපේ හැඟීම් මොන තරම් දුරට අපේ හුස්ම වෙනස් කරනවද? හැඟීම් බියටපත් වුනහම බලන්න හුස්ම ස්වභාවිකයි කියා හිතනවද? සැහැල්ලුයි කියා දැනෙනවද? ආයාසයකින් තොරවයි ඇතුල් වෙන්නේ පිට වෙන්නේ කියා හිතුවට එහෙම සිදුවෙනවද? බියටපත් වුනහම, කලබලයටපත් වුනහම, චකිතයටපත් වුනහම, කෝප වුනහම, ඒ වගේම ආශාවෙන් හිත ඡණ්ඩ වුනහම මේ හැම වෙලාවෙම හුස්ම කෘතිමයි. ඉතින් කොයි වෙලාවේද හුස්ම ස්වභාවික කියලා ඇහුවොත් හරි අමාරුයි උත්තර දෙන්න. සමහරට නිදාගෙන ඉන්නකොටවත් හුස්ම ස්වභාවිකද? දැන් මෙතනදී මේ සිත විසින් අස්වාභාවික කරනු ලැබූ හුස්ම ම උදව් කරගන්නවා හිත දකින්න. මේ තමයි ලස්සනම කාරණය මේ භාවනාවේ. දැන් හුස්ම අස්වාභාවිකයි. හුස්ම වෙහෙස කරයි. හුස්ම වල ස්වභාවික රිද්මයක් නැහැ. හේතුව හිතේ කලබලේ. හිත නිවිල නැහැ. හිත සංසුන් නැහැ. හිත නිශ්චල නැහැ. හිත දුවනවා. ඒ තමයි ඇත්ත. දැන් මේ හිත නිශ්චල කරලා නිශ්චල හිත හුස්ම නිශ්චල කරනවා. ස්වභාවික කරනවා. ඊට පස්සේ ස්වභාවික හුස්ම දිහා බලාගෙන ඉන්නවා. නෑ, එහෙම පටන් ගන්න බෑ භවනාව. ඒ කවදාවත් සිදුවෙන දෙයක් නොවේ. ඒ වෙනුවට මේ වර්තමාන ස්වභාවයම, වර්තමාන ගැටලුවම උදව් කරනවා ගැටලුවේ මුල හොයාගෙන යන්න. එතනදී අපි ඇහුම්කන් දෙනවා හුස්මට. හුස්මට ඇහුම්කන් දෙන විට අපිට ඇහෙනවා අපේ හිත. අර පේන්නේ නැති හිත අපිට ඇහෙන්න පටන් ගන්නවා. ඒ හිතේ තියෙන, ඒ වෙලාවේ හිතේ තියෙන ආවේගේ හඬ අන්න හුස්මෙන් අපිට ඇහෙනවා. ඔබ අහලා තියෙනවද? ආවේගයේ හඬ මොනම ආවේගයක හෝ හඬ ඒ අහන්න වටිනවා. ආවේගශීලී වුණාම කෑ ගහන එක නෙමෙයි, ഘോഷා කරන එක නෙමෙයි, ഘോഷාවේ හඬ නෙවෙයි. ආවේගයක තියෙන අභ්‍යන්තර හඬ. අන්න හුස්මට අවධානයෙන් ඉන්නකොට ඒ මොහොතේ හිතේ තියෙන ආවේගේ හඬ අපිට ඇහෙනවා. ඒ හඬ තුලින් අපි හඳුනා ගන්නවා මේ වෙලාවේ හිත කොහොමද කියලා. හුස්මින් තමයි අපි අහන්නේ මගේ හිත කොහොමද. මේ වර්තමාන ආස්වාසයෙන් අපි අහනවා මේ වෙලාවේ මගේ හිත කොහොමද. මට කියන්න, මට මගේ හිත පේන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවා. මොකද ඔබව වෙනස් කරලා, ඔබව හැඩගස්සලා තියෙනවා මගේ හිත විසින්. ඉතින් ඒ නිසා මට කියන්න මේ වෙලාවේ මගේ හිත කොහොමද. අපි ප්‍රශ්වාසයෙන්ුත් අහනවා මේ හුස්ම පිට වෙන වෙලාවේ මගේ හිත කොහොමද. අපි අවධානය යොමු කරනවා හුස්මේ හඬට. ඒතර මුලින්ම මොනවත් ඇහෙන්නේ නැති වෙයි. හැබැයි හොඳට අවධානයෙන් සිටින විට මේ ආස්වාසේ හඬ, මේ ප්‍රස්වාසේ හඬ කියන එක අපිට ඇහෙන්න දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට එය ආස්වාසේ හඬක් නෙමෙයි, ආස්වාසේ ස්වභාවික හඬක් නොවේයි, ප්‍රස්වාසේ ස්වභාවික හඬක් නොවේයි. මේ කෑ ගහන්නේ හිත. හිතේ කෑ ගැහිල්ල තමා දෝංකාර දීලා ඇහෙන්නේ හුස්ම හරහා. හුස්මේ වැදිලා පිළිරැව් දෙන. ඉතින් අපිට මුලින් මොනවත් ඇහෙන්නේ නැහැ. හැබැයි අවධානයේ සියුම් කරගෙන භාවනාවේ සිටින විට මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ හඬවල් ඇහෙන්න පටන් ගන්නවා. හැබැයි අපි තීරණයකට එන්නේ මේ තමා ආස්වාසේ හඬ, මේ ප්‍රස්වාසේ හඬ ස්වභාවික හඬ කියා. මක් නිසාද අපිට වැටහෙන්න පටන් ගන්නවා මේ හිතේ ഘോഷාව තමා ඇහෙන්නේ හුස්මේ. ඒ අභ්‍යාසයේ තමා අපි අද මේ භාවනාවේදී පුහුණු වෙන්න යන්නේ. ඒ අභ්‍යාසයට අපි එන්නට පුංචි කතන්දරයක් උදව් කරගමු. මේ දකුණු ඉන්දියාවේ හිටිය ප්‍රාන්ත රජෙකුට මෙතුමා දාර්ශනිකයෙක්, චින්තකයෙක්, විවෘත මනසක් තිබුණු කෙනෙක්. එතුමාට අවශ්‍ය වුණා මේ රාජසභාවට විවිධ දාර්ශනිකයන්, චින්තකයන්, ආධ්‍යාත්මික පුද්ගලයන් ගෙන්වා ගන්න, වඩම්මා ගන්නට. මේ රාජසභාව ආධ්‍යාත්මිකත්වයෙන් පොහොසත් කරන්න. එන් දවසක් මෙතුමා ඇරයුම් කළා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට වඩින්න මගේ රාජසභාවට. වැඩම කරලා ඔබ වහන්සේ දන්න, ඔබ වහන්සේට හුරු පුරුදු ඒ බෞද්ධ සජ්ජහායනාවක් කරන්න. බෞද්ධ සජ්ජහායනාවකින් මේ රාජසභාව කම්පණයටපත් කරන්න, ප්‍රකම්පණයටපත් කරන්න, මේ මුළු රාජසභාවම ඒ ආධ්‍යාත්මික හඬේ රිද්මයට වැයෙන, සුසර වුණු සංගීත භාණ්ඩයක් බවට පත් කරන්න. සිතාරයක්, වයලීනයක් බටනලාවක් බවට පත් කරයි. ඉතින් මෙතුමා දකුණු ඉන්දියානු ජාතිකයේ ඉන්දියාවේ හැම ආගමකම මේ ජප කිරීම තිබෙනවා, මන්ත්‍ර ජප කිරීම සජ්ජායනය තිබෙනවා. ඒ තමා ඉහළම ආධ්‍යාත්මික තලයන්ට යන්නට ඉනිමඟ වුණේ. මෙතුමා ආරාධනා කළා මේ බෞද්ධ භික්ෂුන් වහන්සේට ප්‍රථම වතාවට ඒ රාජ සභාවට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක්කට ඇරයුම් කළේ. ඉතින් උන්වහන්සේ බොහොම ඈත ඉඳලා තමයි වැඩම කළේ. මුළු රාජ සභාවම විමසිල්ලෙන් හිටිය පළවෙනි වතාවට මේ බෞද්ධ සජ්ජායනයකට සවන් දෙන්නට ලැබුණු අවස්ථාවට රජතුමා රාජමාලිගාවේ දොරටුවේදීම වැඳලා මේ ස්වාමීන් වහන්සේව පිළිගත්තා. පිළි අරගෙන බොහෝම රාජකීය ගෞරවයෙන් රාජසභාවට වැඩම කළා. උස ආසනයක් හදලා තිබ්බා. මේ ආසනේ උන්වහන්සේ වැඩ හිටියා. මුළු රාජසභාවම දැන් නිහඬව බලාගෙන ඉන්නවා මේ බෞද්ධ මන්ත්‍ර ජප කිරීම. කොයි වෙලේ පටංගයි ඒ ජප කිරීමට සංකන් දෙන්න, ඒ ආශිර්වාදේ ලබා ගන්න, ඒ සජ්ජායනාවේ ශාන්තිය බලය අත්දකින්නට. උන්වහන්සේ ඇස් දෙක පියාගෙන හිටියා. රජතුමා බලන් ඉන්නවා, දැන් පටන් ගනි, දැන් පටන් ගනි, දැන් පටන් ගනි. කිසිම හඬක් නැහැ, කිසිම හඬක් නැහැ. විනාඩි ගෙවිලා ගියා, හෝරා ගෙවිලා ගියා. සෑහෙන කාලයකට පස්සේ උන්වහන්සේ ඇස්සරිය. දැන් අර සියලුම රාජ සභාව ඉදිරියේ මේ රජතුමා ලැජ්ජාවට පත් වුණා. සමහර විට අනිත් ඇමතිවරු, මන්ත්‍රීවරු මුලින්ම කියන්ට ඇති මේකට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වඩම්මන්ට එපා. හැබැයි රජතුමාගේ තනි කැමැත්තට මේ ඇරයුම කළේ. ඉතින් රජතුමාට කර කියා ගන්න දෙයක් නැහැ. උන්වහන්සේ ඇස් ඇරියහම රජුරු ඇවිල්ලා අහනවා, ඔබ වහන්සේ මේ මොකද කරේ? අපි ඉල්ලුවේ මේ බෞද්ධ සජ්ජායනාව, බෞද්ධ මන්ත්‍ර ජප කිරීම. ඇයි උභහන්සේට බැරි වුණේ මොකක් හරි ඔය ගාථාවක් කියන්න? මොකක් හරි ඉතින් මහා ගොඩක් සූත්‍ර තියෙනවනේ, ඔක එක පුංචි සූත්‍රයක් ලස්සන්ට කිව්වනම් හරිනේ. මේ ස්වාමීන් වහන්සේ එතනදී තමන්ගේ හඬ කට ඇරලා පිට කරනවා. රජතුමනි, ඔබට ඇහුන්නේ නැද්ද? ඔබට ඇහුන්නේ නැද්ද? නෑ, අපිට මොනවත් ඇහුන්නේ නෑ. මා හිතියේ, මා සජ්ජහායනා කරමින් සිටියේ ඒ බෞද්ධ සජ්ජහායනාවයි. මා ජප කළේ ඒ බෞද්ධ මන්ත්‍රයයි. ඒ කුමක්ද? මා මගේ හුස්මේ හඬ, හුස්මේ හඬ, ඒ හඬට මං ඇහුම්කන් දීගෙන හිටියේ. ඒ හඬත් එක්ක මා ඒකාත්මික වෙලා හිටියේ. ඒ හඬට සමවැදිලා හිටියේ. ඔබට ඇහුන්නේ නැද්ද ඒ හඬ? රජතුමා කියනවා, නෑ මට ඇහුන්නේ නෑ. මේ රාජසභාවේ කාටවත් ඇහුන්නේ නෑ. රජතුමනි, ඇහුන් නැත්තේ ඔබේ හිත කැළඹිලා. හිත කැළඹිලා නම් අර හුස්මේ ස්වභාවික නිහඬියාවේ හඬ ඇහෙන්නේ නෑ. එක්කෝ ඇහෙන්නේ කෝපේ හඬ, එහෙම නැතිනම් ආතතියේ හඬ, එහෙම නැතිනම් සන්තාපේ හඬ. මේ එකක්වත් නෙමේ සැබෑම සිතේ ගැඹුරේම තියෙන හඬ. මේ සියලුම හඬවල් නිහඬ වුණු තැනක සිත සම්පූර්ණයෙන්ම නිවුණහම අන්නේ නිවුණු සිතක හඬ තමා නිහඬියාව. සම්පූර්ණයෙන්ම හිත නිවුණහම හුස්මත් නිවෙනවා. හිතයි හුස්මයි දෙක නිවුණහම තමයි කෙනෙකුට පරිපූර්ණ වූ සැබෑම වූ නිශ්ශබ්දතාවය හෙන්න පටන් ගන්න. දැන් මේ පිළිතුරට ඒ රජතුමා හරියට සතුටු වුණා කියලා ඒ කතාවේ කියනවා. කල්යාණ මිත්‍රවරුනි, අපි මේ භාවනා කරන්න බලාපොරොත්තු වෙන ඔබ අප සැම දෙනාගේම මේ මංගල ආරම්භක භාවනා වැඩසටහන පටන් ගනිමු. ඇහුම්කන් දෙමින් අපේම හුස්මේ හඬට. මා හිතනවා ඇකිපමණ විවේකී තැනක නිහඬ තැනක ඔබ ඇති කියා කොහේ ගියත් කිසියම් වූ හෝ හඬක් ගෝසාවක් කලබලය අවට තිබෙනවා නම් සිදු වෙනවා නම් ඒ කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඒ හැම ශබ්දයක්ම බාහිර ශබ්දයක් විදිහට හඳුනා ගන්න. අපිට අයිති නැති, අපිට පාලනය කරන්නටත් බැරි, පාලනය කරන්න ඕනෙත් නැති පිටස්තර ශබ්ද විදිහට එහෙම ශබ්දයක්ම හඳුනා ගන්න. බලන්න මනතරං සැහැල්ලුවෙන්ද වාඩි වී සිටින්නේ. හැකිනම් උඩුකය ඍජුව තබා ගන්න, කොන්ද, බෙල්ල සහ හිස දැනෙන නොදැනෙන හුස්මේ දැනීමට අවධානය යොමු කරන්න. දැනෙන නොදැනෙන හුස්ම ඇතුල් වීමේ හඬ, දැනෙන නොදැනෙන හුස්ම පිටවීමේ හඬ, ඒ දැනීම සමග හුස්මෙන් හුස්මට සාවධානව ඉන්න බලමු. හුස්මේ හඬ වෙනුවට අතීතේ හඬ, අනාගතේ පිළිබඳ සැලසුම් වල හඬ, ඇහෙන්න පුළුවන් දුවන හිතේ හඬ, දැනගනිමු. අතීත මතකවල හඬ, අතීත මතකයන්ගේ හඬ විදිහට අනාගත බලාපොරොත්තු වල හඬ ඒ විදිහට දැනගෙන යලි යලිත් සාවධාන වෙමු. ඇතුල් වෙන හුස්මේ පිටවෙන හුස්මේ දැනීමට සමහර විට එකම එක මොහොතකට හෝ නිහඬියාවේ හඬ දැනෙන්න පුළුවන්. ආශ්වාසයේදී නැතිනම් ප්‍රශ්වාසයේදී. සිත කලබල විට කලබල බවත් දකිනවා. සිතේ කලබලය අඩුවන විට අඩුවන බවත් දකිනවා. කලබල විට හුස්ම ഘോഷാകാരീ ഹിതേ സൻസുൻ മനവിട്ടേ ഉസ്മേ നിഹണ്ട വെനവാ ඒ නිහඬියාවට සවන් දෙන ඔබට ඇහෙනවා ඇති මේ නිල්ලඳ පරිසරයේ ශබ්ද කුරුල්ලන්ගේ හඬ උළඟේ හඬ ගහකොළේ හඬ සංසුන්ව ඇස් අරින්න ඇස් වහගෙන නම් හිටියේ කල්‍යාණ මිත්‍රවරුනි හෝරාවකට වැඩි කාලයක් සිටුවට වැඩිය වැඩි කාලයක් අපි එකතු වෙලා පුංචි භාවනාමය චාරිකාවක ආධ්‍යාත්මික ගමනක වන්දනාවක ගියා දුර ගමනක පළවෙනි පියවර දෙක ලැබුවා අප හිතනවා මේ අද ලැබුණු අත්වැල තල්ලුව මග්ග පෙන්වීම උදව් වෙයි කියා මේ සතියේ තනිවම භාවනා කරන්න. අවම වශයෙන් දවසකට එක වතාවක්වත් උත්සාහයක යෙදෙන්න සැහැල්ලුවෙන් සරලව හිත දකින්න දුස්මේ උදව් වෙන්න. හිත දුවයි, හිත දහසකුත් එකක් දෙයි කියයි අවශ්‍ය නැහැ. බෑ කරන්න, පස්සේ කරමු, අල්දාමු. හැබැයි ඒ සියල්ල මනස්ගත විදිහට දකිමින් දැනටත් අපි ප්‍රමාදයි, තවත් ප්‍රමාද නොවි අපි වහ වහ අපේ හිත හඳුනාගෙන හිත සංවර්ධනය කරගෙන ඒ නිවුණු හිතක සුවය, සතුට, සැනසිල්ල අත්දකින්නට අවශ්‍යයි. එය පමණයි අපට ඉතිරි වෙන්නේ. එය පමණයි අපට තිබෙන එකම පිහිට, එකම සරණ. ඒ අදිස්ථානයේ අපි දිනපතා හැකි පමණ වෙලාවක් මේ භාවනා අභ්‍යාසයේ යෙදෙනවා, පුහුණු වෙනවා කියන ඒ අදිස්ථානයේ ඊළඟ ඉරිදා ඒ වැඩසටහනේදී සමහර විට නැවත හමු වෙන චේතනාවෙන් සමුගනිමු. හැමදෙනාටම සිතක් ශාන්තියක් සැනසිල්ලක්ම වේවා.